කථානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් අංක 49 කොටස 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 59 කොටස සහ දෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 26 කොටස සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 37 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අනුර කරුණාතිලක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2019 සහ 2021 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා, 2020 සහ 2022 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා, 2023 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ 2023 වර්ෂය සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා.
ගරු කථානායකතුමනි, හිඟුරාණ සීනිකම්හල් පෙදෙස අංක 54B ධර්ණ ස්ථානයේ පදිංචි SHNR සමරතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිස්සිරි මහතා, පෙත්සම් 3.
ගරු කථානායකතුමනි, මුල්නැඩියාවල ගම්පහල ගෙදර අංක 1047 ධර්ණ ස්ථානයේ පදිංචි එම් ගුණපාල මහතාගෙන් ලැබුණු පෙත්සමද, තුංකම අක්කර 100 අංක 352 ධර්ණ ස්ථානයේ පදිංචි නන්දදාස් ජයවීර මහතාගෙන් ලැබුණු පෙත්සමද, උඩවලව දකුණුවැල සුසිල් මාවත අංක 511 ධර්ණ ස්ථානයේ පදිංචි රුවන්පතිනගේ විජයානන්ද මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්න මහතා.
අර කථානායකතුමනි, බණ්ඩාරවැල බදුල්ල පාර අංක 232 ඇලිරක් 3 ධර්ණ ස්ථානයේ පදිංචි ජේ.එම්. ගුණතිලක මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුභසිංහ මහතා.
ගරු කථානායකතුමනි, රක්වානහරහා බොරළුවේගේ අයින පන්සල පාර යන ලිපිනෙහි පදිංචි පී.ජී. චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු දිනුදු සමන් මන්ත්‍රීතුමා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නය අහනවා සර්.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පිළිතුර ආ ප්‍රශ්නය වර්ෂ 2020 සිට 24 දක්වා නිකුත් කරන ලද මැණික් පතල් බලපත්‍ර සංඛ්‍යාව 2020 4665, 2021 4434, 2022 5322, 2023 8286, 2024 7897. මේ බලපත්‍ර ප්‍රමාණය නිකුත් කරලා තියෙනවා මැණික් පතල් ගැරීම සඳහා. ඒ ආ ප්‍රශ්නයේ දෙවැනි කොටස බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන පතල් සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නය නගා තිබෙන්නේ. විශේෂයෙන්ම 2021 සිට 24 දක්වා තොරතුරු සභාගත කරන්න පුළුවන් සාරාංශයක් විදිහට කිව්වොත්, 2021 වෙනකොට පතල් 181කුත්, 2024 අවසානයේ වෙනකොට පතල් 434කුත් මේ ප්‍රදේශයේ පැවතෙනවා. වැඩිම ප්‍රමාණයක් ලුණුගල හල්දුල් මුල්ල සහ පස්සර කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාශවල තමයි මේ පතල් කැණීම් සිද්ධ වෙන්නේ. ප්‍රශ්නය තුන්වෙනි කොටස පතල් වසල ප්‍රමිතියට අනුව වසල තියෙන මැණික් පතල් සංඛ්‍යාව 41ක්. ඒකේ හතරවෙනි කොටස විදිහට අහලා තියෙනවා ඒ පතල් කවරේද කියලා. ඒ විස්තර විශේෂයෙන්ම 2020-21 8ක් සහ 2022-24 දක්වා 20ක් සභාගත කරනවා 33ක්.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් මට අහන අතුරු ප්‍රශ්නය, නියෝජ්‍ය අමාත්‍යතුමනි, අපි දන්නවා දැන් පසුගිය කාලයට අදාළව රටේ තිබ මේ දේශපාලන පරිහානිය ඔය තියෙන සියලුම ක්ෂේත්‍ර ඇතුලේ අපි දැකලා තියෙනවා. එතකොට බදුල දිස්ත්‍රික්කය ගත්තට පස්සේ බදුල දිස්ත්‍රික්කය ඇතුලේ පතල් කැණීම් සම්බන්ධව විධිමත්ව සහ අවිධිමත්ව අවසර ගත්තු පතල් සහ අවසර නොගත්තු පතල් අතිවිශාල ප්‍රමාණයක් බදුල දිස්ත්‍රික්කය ඇතුලේ තියෙනවා. එතකොට ඒකට අපි දන්නවා ඍජුව දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් ඒවට කරපු බලපෑම් සියල්ල බදුල දිස්ත්‍රික්කය ඇතුලේ තියෙනවා. මේකේ විශාල පරිසර හායනයක්, ඒ වගේම ගම් ඇතුලේ තිබ්බ සාමකාමී තත්ත්වයට පවා බාධා වෙන විදිහට සමහර ස්ථානවල පතල් කැණීම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ ගැන අපි සාකච්ඡා කරනකොට තියෙන බරපතල ගැටලුවක් තමයි ගමේ සමහර තැන්වල ගමේ ග්‍රාම නිලධාරීවරයා දන්නේ නැහැ මේ පතල නීත්‍යානුකූලව කරන පතලක්ද නැත්නම් බලපත්‍ර රහිතව කරන පතලක්ද කියලා. ඒකට ඒකේ කරුණු සොයා බලනකොට අපිට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදී මතුවෙන අදහස ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරයාටවත් නිශ්චිතව අවබෝධයක් නැහැ මේ පතල් නිලයේවද එහෙම නැත්නම් බලපත්‍ර රහිතව කරණේවද කියන එක. ඒකට කලින් කාලේ ඉස්සර පොලිසියේ තියෙන මැදිහත්වීම් සියල්ල මේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් මත තමයි ක්‍රියාත්මක වුණේ. ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති ප්‍රශ්නයක් විදිහට එකක් මේ පතල් කැණීම් සම්බන්ධයේ විධිමත් නිර්දේශයක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලබාගෙන ඉදිරියේදී පතල් කැණීම් කටයුතු සඳහා මැදිහත් කරගන්න ඕනේ. ඒ සඳහා මොකක් හරි අමාත්‍යාංශයට අදාළ වැඩපිළිවෙළක් තියෙනවද කියලා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා, මේ පතල් කර්මාන්තය ආශ්‍රිතව ලංකාවේ දැවැන්ත බරපතල ගැටලු ගොඩාක් ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම මීට කලින් පැවති දේශපාලන අධිකාරිය හිතුමතේට තමන්ගේ දේශපාලන බලය භාවිතා කරමින් මේ පතල් කැණීමේ නැත්නම් ගැරීමේ ක්‍රියාවලියට යොමු කිරීම නිසා විධිමත්භාවයේ ගැටලු, නීතිමය ගැටලු, ඊළඟට අයිතිවාසිකම් ගැටලු කියන ගැටලු රාශියක් මේ පතල් ආශ්‍රිතව තියෙනවා. ඒ වගේම තමයි මේ පතල් කොටස් කීපයකට තමයි යන්නේ, විශේෂයෙන්ම කුඩා පතල්, ඊළඟට යන්ත්‍ර සූත්‍ර මගින් කරන පතල් සහ විශාල පතල් කියලා. එතකොට මේ පරිසර හානිය පිළිබඳ ගත්තොත් එහෙම කුඩාම පතලකට රුපියල් 10,000ක වගේ තැන්පත්තුවක් තමයි තියෙන්නේ. ඉතින් අධීක්ෂණය වෙලා තියෙනවා අපිට විශේෂයෙන්ම කුඩා පතල් හිමියන් මේ ඩිපොසිට් එක එහෙම නැත්නම් මේ ආරක්ෂිත ඇප මුදල ගන්න එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අධිකාරියට තමයි සිද්ධ වෙලා තියෙන්නේ දැනටත් ගිය අවුරුදු 2024ෙත් අධිකාරිය විසින් 2024ෙත් මිලියන 11ක මුදලක් වියදම් කරලා තමයි මේ පතල් වහලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ පිළිබඳ කටයුතු කරන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යටතේත් එතනින් පහළට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විහිදෙන විදිහටත් විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්නත් විශේෂම නීති ආධාර සඳහා වෙනම කමිටුවක් නැත්තම් කණ්ඩායමක් අධිකාරිය යටතේ පත් කරන්නත් මේ වෙනකොට වැඩ කටයුතු කරමින් යනවා.
ඔබතුමාගේ මේ මතුවෙච්ච කාරණයක් එක්ක පතල් ඇසීමට අදාළව අපි දන්නවා බරපතල පරිසර පද්ධතියට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. බදුල දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම ওই ලුණුගල් ප්‍රදේශයේ නායෑම් වලට පවා බලපාලා තිනවා මේ අවිධිමත් පතල් කැණීම්. එතකොට මේ එක පැත්තකින් මේ අවිධිමත් පතල් කැණීම් විධිමත් කරගන්න එකට අදාළව සහ අපිට කර්මාන්තයක් විදිහට මේක දිනු කරගන්නත් ඕන. ඒකට අදාළ කරන නීති රීති සම්පාදනයේ ශේෂ්ත්‍රයේ කෙරෙහි ඔබතුමන්ලගේ අවධානය අමාත්‍යංශයක් විදිහට යොමු වෙලා තියෙනවද? දැන් ඒකේ තත්ත්වය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අදහස් දැනගන්න කැමතියි.
මන්ත්‍රීතුමා, මේ විශේෂයෙන්ම මේ පරිසරය ආශ්‍රිතව කොටස් දෙකකට තියෙනවා. නායෑමට අවධානමට ලක් වෙන ප්‍රදේශ, ගං අතුරු වලට ලක් වෙන ප්‍රදේශ, ගං අතුරු වලට යට නොවන ප්‍රදේශ කියලා. සහ පරිසරය පිළිබඳ පරිසර අමාත්‍යාංශයත් ඊළඟට මැණික්කා සරණාභරණ අධිකාරියත් විශේෂම කර්මාන්ත අමාත්‍යාංශයත් මේ වෙනකොට මේ පිළිබඳ තියෙන කරුණු අධ්‍යයනය කරමින් ඉන්නේ. නමුත් සමස්ත වැඩපිළිවෙලක් මේ දක්වා ඉදිරිපත් කරලා නැහැ. කොහොමද පරිසරයත් ආරක්ෂා කරගෙන ස්ටෑන්ඩඩ් එකක්, ඒ කියන්නේ කොහොමද ඒ කර්මාන්තය කරනවා නම් මේ සුදුසු සම්මතයන් කොහොමද, දැන් තියෙන සම්මතයන් වෙනස් විය යුතුද, තියෙන සම්මතයන් අනුව නොකෙරෙනේවල් වලට කොහොමද වේගයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ සහ ඒ අවසර පත්‍ර අධීක්ෂණය කරන්නේ කියන වැඩපිළිවෙල නිර්මාණය කරමින් යන්නේ. නොබෝ දිනකින් එය ජාතික වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගරු නිශාන්ත පෙරරා මන්ත්‍රීතුමා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා,
ඔව්, මේ ප්‍රශ්නය තියෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන කර්මාන්ත පුරයක් සම්බන්ධයෙන්. මේ කර්මාන්ත පුරය විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රියල් ඩෙවලප්මන්ට් බෝඩ් එක, එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලප්මන්ට් බෝඩ් එක හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය එක, කර්මාන්ත හා ව්‍යවසායකත සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ඇල්පිටිය කාර්මික ජනපද ගාල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශ ලේකම් කොට්ටාෂයේ අංක 29 ගොළුවා මුල්ල ග්‍රාම නිලධාරී වසමේ ස්ථාපිත කරලා තියෙනවා. A2 ඇල්පිටිය කාර්මික ජනපදයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 65ක්, මේකේ පළවෙනි අදියර 21 ලෙසත් දෙවෙනි අදියර 44ක් ලෙසත් සංවර්ධනය කරන්න තමයි සැලසුම් කරලා ක්‍රියාත්මක වෙගෙන යන්නේ. A3 ඇල්පිටිය ජනපදයේ පළවෙනි අදියර අක්කර 21, මේක විශේෂයෙන්ම ආහාර සහ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන සඳහා තමයි වෙන් කිරීමක් කරලා තියෙන්නේ. මේ වෙනකොට ඒක යටිතල පහසුකම් සංවර්ධනය කරලා මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශ සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අවශ්‍ය අනුමැතීන් ලබාගෙන තියෙනවා. මේ කාර්මික ජනපදයේ ඉතිරි කොටස, ඒ කියන්නේ ඉතිරි අක්කර 44, ඒකේ අභ්‍යන්තර මාර්ග සකස් කරමින් පවතින්නේ, කාපට් කරලා නැහැ තාම. විශේෂයෙන්ම එම කලාපය සඳහා විදුලිය, ජල පහසුකම් ලබා දීමට දැන් සූදානම් කරලා තියෙනවා. මේ අමතරව මේ කොටසට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා ගැනීම සඳහා වාර්තාවක් කාර්මික තාක්ෂණ ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා. කඩිනමින් මේ අවසර ලබා ගැනීම සහ අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. 4, මේ සංවර්ධන කටයුතු කවද්ද කරන්නේ කියලා ආයතන අහලා තියෙනවා, මොන ආයතනද කියලා. පළවෙනි අදියර විදුලිය සඳහා විදුලි බල මණ්ඩලයත්, කාර්මික ජනපදයේ අවශ්‍ය ජලය සඳහා පුද්ගලික ආයතනයක් මගින් තමයි ජල ටැංකි සහ නලලින් වලට යටිතල පහසුකම් සපයන්නේ. අභ්‍යන්තර මාර්ගවලට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙලා තියෙනවා ඉදිකිරීම කටයුතු. ඊළඟට ආරක්ෂක මුරකුටි හා ගේට්ටු ඒ ප්‍රතිපාදන මගින් එකත් පෞද්ගලික අංශ ආයතනයකට තමයි ලබා දීලා තියෙන්නේ. දෙවැනි අදියර අභ්‍යන්තර මාර්ග පද්ධතිය, විශේෂයෙන්ම මේක අභ්‍යන්තර මාර්ග පද්ධතියේ කර්මාන්ත ජනපද හා වෙන් වූ ප්‍රතිපාදන මගින් පුද්ගලික ආයතනයක් හරහා කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. කර්මාන්ත සඳහා අවශ්‍ය ජල පහසුකම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් නලලින් 5ක් සවි කරනවා. කාර්මික ජනපදය සඳහා අවශ්‍ය විදුලිය, විදුලි බල මණ්ඩලය සඳහා ඒ අවශ්‍ය ඇස්සමේන්තු ඉල්ලුම් කරලා තියෙනවා මේ වෙනකොට. 5 අනු අංකයේ රෝම ඉලක්කම්, එම කර්මාන්තපුරේ ඇල්පිටිය කාර්මික ජනපදයේ පළවෙනි අදියර යටතේ ආහාර සහ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන කොටසට, ඒ කියන්නේ ඇග්‍රිකල්චරල් ප්‍රඩක්ෂන් සඳහා වෙන් කරලා තියෙන අක්කර 21, දැනට කර්මාන්තකරුවන් 10 බිම් කොටස් ලබා දීලා තියෙනවා. ඒ අතරින් 4 මේ වන විට කර්මාන්ත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දෙවෙනි අදියර යටතේ ඒක මල්ටි ප්‍රඩක්ට්, එහෙම නැත්නම් විවිධ නිෂ්පාදන කලාපයක් විදිහට තමයි ඉදි වෙන්නේ. ඒ කොටසෙන් කර්මාන්ත හිමියන් නම දෙනෙකුට වෙන් කරලා තියෙනවා. කර්මාන්ත හිමියන් නම දෙනෙකු වන අතර තවත් කර්මාන්ත හිමියන් තුන් දෙනෙකු පමණ ප්‍රමාණයකට ඉඩ පහසුකම් තියෙනවා. එම කර්මාන්ත කලාපය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කර්මාන්ත හිමියන්ට තම කර්මාන්ත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, මට නියෝජ්‍යමතුමාගෙන් අහන්න තියෙන පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ කර්මාන්තපුරයේ සංවර්ධනය කිරීමේදී ගරු නියෝජ්‍යමතුමනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ඒක අධීක්ෂණය කරන්නේ කුමන ආයතනයක්ද? ඒකට මුදල් කොච්චර ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියන එක. මේක ගරු නියෝජ්‍යමතුමනි, දැන් ඒ ප්‍රදේශ මේකේ දෙවැනි අදීරේ මාර්ග පුළුල් කිරීම සහ ඒවා ඉතාමත්ම අවිධිමත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේකේ අධීක්ෂණය කරන්නේ කවුද මොකද්ද කියන එක නෑ, විශාල සැකයක් හැදිලා තිනවා. මේක විශාල මුදල් නාස්තියක් වෙනවා, කිසිදු ප්‍රමිතියකින් තොරව තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ ආයතනය මොකද්ද, ඒක අධීක්ෂණය කරන්නේ කවුද කියන එක තමයි ගරු නියෝජ්‍ය ඇමතුමනි අපිට ප්‍රශ්න.
ඔව්, ඇත්තටම මේ නව රජය පත් වුණාට පස්සේ අපි මූලික වශයෙන් කර්මාන්ත පුර පිළිබඳ අධ්‍යයනයක් කරා. ඒ අධ්‍යයනය කිරීමේදී මේ ඇල්පිටිය කාර්මික ජනපදය පිළිබඳ විශාල මුදල් භාවිතයක් සහ අවභාවිතාවක් නැත්තම් නාස්තියක් සිදුවෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ නව සභාපතිතුමා ඒක ඉතාමත් ඵලදාය විදිහට භාවිතා කරන්න පිරිවැය අඩු කරමින් නව වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. එතකොට මේක දැනට අධීක්ෂණය වෙන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ, සභාපතිතුමාගේ යටතේ තමයි අධීක්ෂණය වෙන්නේ. ඉතින් මේ සඳහා ඍජු කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයටත් ඉදිරි වැඩ කටයුතු ලක් වෙනවා. ඉතින් මීට කලින් වෙලා තියෙන සංවර්ධන කටයුතු වල තියෙන අඩුපාඩුකම් ඒ සැපයුම් කරුවන් එක්ක ගැටලුවේ විසඳ ගන්නත් ඉදිරියට ලබා දෙන කොන්ත්‍රාත් සහ විධිකිරීම් සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවම පිරිවැයෙන් දියත් කරන්නත් තමයි මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔව්, බොහොමත්ම ස්තුතියි නියෝජ්‍යමතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පළවෙනි අදීරේ ගරු නියෝජ්‍යමතුමනි, දැන් කර්මාන්ත පටන් ගන්න, කියන්නේ ඒගොල්ලෝ පටන් ගන්න නිශ්චිත කරන ගිවිසුමක් තියෙනවද කර්මාන්ත පටන් අරගෙන අවසන් කරන්න? ඒකත් අහන්නේ ගරු නියෝජ්‍යමතුමනි. මොකද දැන් මේකේ ගොඩාක් කර්මාන්ත දැන් භූමිය වෙන් කරගෙන තියෙනවා. හැබැයි සමහර තැන්වල ෆවුන්ඩේෂන් එක දාලත් නැහැ. මේකේ මුකුත් නැහැ. සමහර විවසායකවන්ගේ ඉල්ලීම්නුත් තියෙනවා ගරු නියෝජ්‍යමතුමනි මේකේ පටන් ගන්න. හැබැයි සමාජය ඇතුලේ, ප්‍රදේශය ඇතුලේ මතයක් හැදිලා තිනවා බොරුවට නිකන් මේක ඉඩම් කෑලි ටික වෙන් කරගෙන කර්මාන්තයක් හදනවා කියලා ඉඩම් ටික වෙන් කරගෙන ඔහේ බෝඩ් ගහගෙන ඉන්නවා. හැබැයි මේකේ පටන් ගන්න මමත් දැන් මේකේ අධීක්ෂණය මම ගියා බලන්නත් ඒකේ ගරු නියෝජ්‍යමතුමනි තියෙන ඔහේ සමහර ඒවා පටන් ගන්න ආරම්භ කරලා තිනවා. මුකුත් නැහැ සමහර ඒවා. ඇත්තෙම නැහැ. ඒ නිසා මේකේ සමාජය ඇතුලේ ඒ කර්මාන්ත කරපු ව්‍යවසායකයන්ගේ ඇතුලේ මේ මතයක් හැදිලා තිනවා ගරු නියෝජ්‍යමතුමනි. දැන් මේවා නිකන් අරගෙන තිනවා, ඒගොල්ලෝ වැඩේ කරන්නේත් නැහැ, ඔහේ නිකන් බෝඩ් එක ගහලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍යමතුමනි, දැන් මේකේ ඇත්තටම මේක කරන්න අවශ්‍ය කරන මේ කර්මාන්ත කරුව ඉන්නවනම් ඒගොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙනවා කියලා ඒගොල්ලන්ගේ පැත්තෙන් තියෙනවා. ඉනිසා ගරු නියෝජ්‍යමතුමනි, මේකේ පටංග අරගෙන තියෙන කවද්ද, මේවා ගිවිසුම් කාලයක් තියෙනවද අවසන් කරන්න කියන එක තමයි ගරු නියෝජ්‍යමතුමනි අපි අහන දෙවැනි අතුරු ප්‍රශ්නේ.
ඔබ මන්ත්‍රීතුමා, ඇත්තටම මේක මේ කර්මාන්ත පුරේ නෙමෙයි, අනෙක් කර්මාන්ත පුරවලත් තියෙන ගැටලුවක්. මේ කර්මාන්ත පුර ඇත්තටම ගත්තොත් අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. විවිධ ප්‍රදේශවල කර්මාන්ත පුර කියලා නම් කරලා ජාතික සැලැස්මකින් තොරව සහ විශේෂයෙන්ම ඒ කර්මාන්ත පුරයට සැලැස්මකින් තොරව තමයි පහුගිය කාලේ මේවාගේ ඉඩම් සහ මේ ඇලොකේෂන්ස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන කමිටුවක් ඉන්නවා, විශේෂයෙන්ම හැම කර්මාන්ත පුරයටම ඒ කමිටුව මගින් තමයි කවුද ආයෝජකයා මොන ආයෝජකයාටද ඒක දෙන්නේ කියලා තීරණය වෙන්නේ. ඉතින් මේ කියන ඇලොකේෂන් එක එහෙම නැත්නම් මේ කියන වෙන් කිරීම කරලා තියෙනෙත් ඒ අනුව තමයි. ඉතින් විශේෂයෙන්ම අපි දැන් දැනුම් දීලා තියෙනවා කර්මාන්ත ශාලා ඉදි කරපු නැති, එහෙම නැත්නම් ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නැති අයට එළඹෙන මාස 6 ඇතුළත නැත්තම් ඒ දැනුම් දීමේ මාස 6ක් ඇතුළත ඒ වැඩ පටන් ගන්න හෝ ඒ වැඩ පටන් ගන්න ආකාරය ඒ කමිටුවට ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුව සෑහීමකට පත් වෙනවා නම් යම්කිසි සාධාරණ කාලයක් ලබා දෙන්න සූදානම්. එහෙම නැත්තම් ඒ ගිවිසුම් ප්‍රකාරව ඒ ඉඩකඩම් භාවිතා නොවීම කියන කන්ඩිෂන් එක, එහෙම නැත්තම් ඒ ගිවිසුමේ තියෙන ක්‍රියාවලිය අනුව නැවත වෙනත් පාර්ශවයකට කර්මාන්ත කිරීම සඳහා මේ ඉඩම් පවරා දීමට හැකියාවක් නෛතිකම වශයෙන් තියෙනවා.
ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කථානායකතුමනි, මේකටම සම්බන්ධ කාරණයක් නිසා
ගරු නියෝජ්‍යමත්තුමා
වටිනා ඉඩමක්
ගරු නියෝජ්‍යමත්තුමා
ගිවිසුම බල ප්‍රදේශයේ
ගරු නියෝජ්‍යමත්තුමා
වටිනා ඉඩමක් එල්පිටිය නගරයටත් වැඩි දුරක් නෙමෙයි. මේක LRC එක හංගන් හිටපු ඉඩමක්. LRC එකවත් දැනගෙන හිටියේ නැහැ මෙහෙම ඉඩමක් තියෙන බව. මේ අක්කර 60 ගන්න මං ඉඩම් කැමති කාලේ හොයාගත්තේ. ඒ කාලේ දයාගම ගැමතුමාගේ අමාත්‍යංශයෙන් යම් වැඩපිළිවෙලක් සූදානම් වුණා. නමුත් ආණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සේ පහුගිය රජියත් මේ ඔය කියන බෝඩ් ගහලා ලෑස්ති වෙලා තියෙනවා. ඔබතුමත් මේක ගිහින් බලලා, මොකද ඒ තරම් වටින ඉඩමක්. මොකක් හරි මේක කෙරෙන්නේ නැත්නම් පළදායි දෙයකට හරි ගරු මන්ත්‍රීතුමා යොදවන විදිය බැලුවොත් ඉතාම වටිනවා.
ගරු නියෝජ්‍යමත්තුමා,
ඔව් ඇත්තරම මේ පහුගිය වෙච්ච පව් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තරම මම අපි විසිට් එකක් කරලා දැන් මේ සඳහා සභාපතිතුමා ඍජු මැදිහත් වීමක් කරලා තියෙනවා. අපි පළවෙනි ප්‍රොජෙක්ට් එක විදිහට ගත්තේ LPTA මේක. මොකද මේකට ඇලොකේට් කරලා තියෙන සල්ලි ඉඩමේ ප්‍රමාණයයි ගත්තොත් සහ ඉල්ලුමක්ත් තියෙනවා නැත්තේ නැහැ. ඒ නිසා මේ අපි දැන් අලුතෙන් කර්මාන්ත පුර ඉදිකරන්න දාලා තියෙනවා මේ අවුරුද්ද. ඊට කලින් මේ LPTA සහ විශේෂයෙන්ම කළුතර ප්‍රදේශයේ තියෙන කර්මාන්ත පුර දෙක ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තුව. දැඩි අවධානයක් මේ වෙනකොට යොමු වෙලා තියෙනවා.
ගරු රුවන් විජේවීර මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ඕෂානි උමංගා මන්ත්‍රීතුමිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු ඇමතිතුමනි, මම අහනවා පස්සෙනි ප්‍රශ්න.
අද කර්මාන්ත පුර ගැන තමයි මේ ප්‍රශ්න සියල්ල මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ලංකාවට ඉතාමත් අඩුපාඩුවක්ව පැවතෙන්නේ නැත්නම් අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න තියෙන ප්‍රධානම බාධාවක් තමයි කර්මාන්තකරණයට අවශ්‍ය කරන ඉඩකඩම් නොමැතිවීම. එතකොට මේ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේත් කර්මාන්ත පුර තියෙනවා. IDB ඉන්ඩස්ට්‍රියල් ඩෙවලප්මන්ට් බෝඩ් එක යටතේත් කර්මාන්ත පුර තියෙනවා. BOI එක යටතේත් කර්මාන්ත පුර තියෙනවා. පළාත් සභා යටතේත් කර්මාන්ත පුර තියෙනවා. අපේ රටේ කර්මාන්ත පුර කියන්නේ යම්කිසි විහිළුවක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. කාරණා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම BOI එකේ කර්මාන්ත පුර විධිමත්ව යනවා. මොකද අපනයන ප්‍රමුඛ කර්මාන්ත සහ ඒ වගේ අටිතල පහසුකම් ඉතාමත් ඉහළ ආකාරයෙන් සපයලා තියෙනවා. නමුත් අනික් කර්මාන්ත ගත්තාම මේ දේ සිද්ධ වෙලා නැහැ. ඉතින් පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර කර්මාන්ත අමාත්‍යාංශයට ශ්‍රී ලංකාව පුරා ඇති කර්මාන්ත පුල තුර මේ වන විට කර්මාන්ත 527ක් තිබෙනවා. මේකේ ඒ තියෙන කර්මාන්තවල තොරතුරු සභාගත කරනවා. දෙවෙනි කොටස මෙම අමාත්‍යාංශ යටතේ කර්මාන්ත පුර තුල ක්‍රියාත්මක වූ එහෙත් වැසී ගිය කර්මාන්ත සංඛ්‍යාව 40ක්. තුන්වෙනි රෝමාංකය මේ වන විට ක්‍රියාත්මක වමින් පවතින කර්මාන්ත පුර 33 අතරින් කර්මාන්ත පුර 14ක් උපරිම ධාරිතාවෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කැපැසිටි ෆිල් වෙලා තියෙන්නේ. රෝමාංක 4 අවකාශ තියෙනවා. ඔව් රෝමාංක 5 මෙම අමාත්‍යාංශය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සංගණනයක් මේ දක්වා සිද්ධ වෙලා නැහැ. ඒ රිසර්ච් එක නැත්නම් ඒ ඩේටා එකතු කරගන්න එක දැනටමත් සිදුවෙමින් යනවා. මීට අමතරව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. IDB එක නැත්නම් කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කර්මාන්තපුර 17ක් ක්‍රියාත්මක වෙනවා. ආ ප්‍රශ්නය නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුමක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේක ජාතික සැලසුමක්. ඒක කර්මාන්ත අමාත්‍යාංශයේද BOI එකද IDB එකද කියන එකට එහා ගිහිල්ලා ඉංගිරිය, රයිගම, මිල්ලනිය, අධියර දෙක, පරන්තන්, වාලච්චේන, පුලියක්කුලම්, ආරච්චි කට්ටුව, තිහගොඩ, මාවතගම, එලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශන ආවරණය වන අක්කර 570ක් ජාතික වශයෙන් කර්මාන්තකරණය සඳහා කර්මාන්තපුර 10ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේ වසරේ අපි කටයුතු ආරම්භ කරනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේක ජාතික වැඩපිළිවෙලක් යටතේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මොන ආයතනයද මේකේ මූලිකත්වය ගන්නේ, මොන ආකාරයේද මේ කර්මාන්තපුර සංවර්ධනය කරන්නේ, මොන වගේ, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එක් එක් ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්තපුර වෙන් කරන්න. එතකොට ඒකේ ඵලදායිතාව වැඩි කරගන්න පුළුවන්. මේ සැලැස්ම ඉදිරියේදී රටට ඉදිරිපත් කරනවා සහ කර්මාන්තකරුවන්ට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය, ප්‍රාග්ධනය සපයා ගන්න මේ දක්වා ජාතික අයවැය වගේ බිලියන 1.5ක් යොමු කරලා තියෙනවා මේ අයවැයෙන්. ඒ වගේම තමයි මේ කර්මාන්තපුර නිර්මාණය කිරීමට පෞද්ගලික අංශය, එහෙම නැත්නම් පෞද්ගලික කර්මාන්තපුර විදිහටත් අපිට ආරම්භ කිරීමට අවස්ථාවක් තියෙනවා. ආයෝජකයෝ ඉන්නවා නම් ඒ කර්මාන්තපුරයට භූමිය රජය වංගෙන් ලබා දෙනවා, පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදිහට කර්මාන්තපුරය බිල්ඩ් කරලා නැත්නම් නිර්මාණය කරලා ඒ සේවාවන් සැපීමේ හැකියාව පෞද්ගලික අංශයටත් තියෙනවා. ඒ නිසා ප්‍රාග්ධනය පෞද්ගලික සහ රාජ්‍ය කියන ආකාර දෙකෙන්ම මේ කර්මාන්තපුර ගොඩනැගීමට යොමු වෙනවා. ඈ ප්‍රශ්නය පැන නොනැගී.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, කර්මාන්තපුරවල ඌනපයෝජිත ඉඩම් පිළිබඳව සංගණනයක් කරලා තියෙනවද? එහෙමනම් ඒ කර්මාන්තපුරවල ඌනපයෝජිත ඉඩම් හඳුනාගත් ආයෝජකයින්ට ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ කර්මාන්තපුරවල භාවිතය පිළිබඳ දැවැන්ත ගැටලුවක් තියෙනවා. පළවෙනි දේ තමයි අපේ කර්මාන්තපුර නැත්තම් කර්මාන්ත සඳහා තියෙන ඉඩකඩන් ඉතාමත් සීමිතයි. එතකොට අපි සමස්තයක් විදියට ගත්තම එක අක්කරයකින් රටට ලැබෙන ඵලදායිතාව ගණනය කරොත් ඉතාමත් වෙනස් ආකාරයක චිත්‍රයක් තමයි මෙවෙන්නේ. නමුත් මේ දක්වා ලබා දීලා තියෙන ඉඩම් සහ පවත්වාගෙන යන කර්මාන්තවලට අපිට ලොකු බලපෑමක් කරන්න බෑ. ඔවුන්ගේ ඵලදායිතාව වැඩි කර ගැනීම සහ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් ඒ ආයෝජකයොත් එක්ක එකතු වෙලා කරනවා. ඒ වගේම තමයි තවත් ඉඩම් තියෙනවා ලබා දීලා කර්මාන්තපුරවල භූමිය උපරිමයෙන් ඵලදායිතාව ලබාගෙන නැහැ. ඒ සඳහා යම්කිසි සාකච්ඡාවක් කරගන්න අවශ්‍යයි. ඒ භූමිය කොහොමද භාවිතා නොකර ඇති, ඉදිකිරීම් නොකරන තියෙන භූමිය කොහොමද භාවිතා කරන්න කියලා. තුන්වෙනි කාරණේ තියෙනවා ඉඩම අරගෙන, ඉඩම වෙන් කරගෙන කිසිම කර්මාන්තයක් සිදු නොකරන හෝ වසා දමා ඇති භුක්තිය ඉල්ලමින් ඒ ප්‍රදේශවලින් නැත්තං ඒ භූමියෙන් ඉවත් නොවන ගැටලු. ඉතින් මේ සියලුම දෙනාට මේ වෙනකොට ලිඛිතව දැනුම් දීලා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශයේ විදිහට ඒ ස්ථානවලින් වැකේට් වෙන්න කියලා, එහෙම නැත්නම් ඔවුන්ට ඉවත් වෙන්න කියලා. අපි තව මාස 3ක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වීමට සූදානමින් සිටිනවා. අපි මේ කර්මාන්ත කරුවන් ඉඩම තියෙන ව්‍යාපාරය පවත්වාගෙන නොයන කර්මාන්ත කරුවන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා තමන්ගේ වැඩපිළිවෙල අර ඒ කර්මාන්ත පුරයට අදාළ කමිටුවට ඉදිරිපත් කරන්න, වහාම ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ප්‍රතිචාර නොදක්වන අයගේ ඉඩම් පවරාගෙන නැවතත් කර්මාන්තකරණයට යොමු කිරීමටත් යෝජනාවන් ඉදිරිපත් කරන අයට සාධනීය සහාය දීලා ඒ කර්මාන්ත නැවත ආරම්භ කිරීමටත් තමයි සැලසුම් කරලා තියෙන්නේ.
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබතුමන් පැවසුව 2024 12 31 වන විට වැසිගේ කර්මාන්ත සංඛ්‍යාව පුරවල තීච්ච 40ක් කියලා, මේ කර්මාන්ත පිළිබඳව සංගණනයක් කරලා තියෙනවාද? ඒ වැසීමට යාමට හේතුව මොකද? පසුගිය කාලය පුරාවටම රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වුණා. කොරෝනා වසංගතය හමුවේ මේ ආයෝජකීන්ට ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. රජයේ පහසුකම් සලස්සන්නෙකු ලෙස මේ වැසිගිය ව්‍යාපාරවලට මැදිහත් වීමක් කරලා ඒවා නැවත ස්ථාපිත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ විදිහට මැදිහත් වීමක් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කර්මාන්ත වැසිගිය කර්මාන්ත පිළිබඳ ඒ කමිටු හරහා කර්මාන්ත අමාත්‍යාංශය හොඳ අවබෝධයක සිටිනවා. එතකොට නැවත ගොඩනැගාගත හැකි කර්මාන්ත සඳහා මූල්‍ය වශයෙන් සහ තාක්ෂණික වශයෙන් දෙන්න පුළුවන් උපරිම සහාය ලබා දීමට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙමින් තියෙනවා. ඇත්තටම ඔබතුමියගේ ප්‍රශ්නය එක්ක ඇහුවපු මේ කර්මාන්ත 40 ගැන ලොකු අවබෝධයක් සහ විශ්ලේෂණයක් කරලා තියෙනවද කියලා ඇහුවොත්, ඒ පිළිබඳ තවමත් ඒ පාර්ශවයෙන් එහෙම නැත්නම් ඒ වසා දැමූ කර්මාන්ත වලින් අපිට නව සැලසුම් සම්පූර්ණ වශයෙන්ම ලැබිලා නැහැ. අපිට ඒ රිකවරි ප්ලෑන් එක හම්බුනාම තමයි අපිට පුළුවන් ඉස්සරහට උදව් කරන්නේ කොහොමද කියන සාකච්ඡාවට එළඹෙන්න. බහුතරයක් තියෙන්නේ වසා දමා ලද කර්මාන්ත, ඒවට ඉදිරි සැලසුමක් පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය ප්‍රමාණයෙන් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි කර්මාන්ත කරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා වහාම ඒ කර්මාන්තේ නගා සිටීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉදිරිපත් කරොත්, විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රයේ මූල ක්ෂේත්‍රයෙන් සහ මෙවර අයවැයෙන් ලබා දීලා තියෙන ප්‍රතිපාදනත් එක්ක අපි උපරිම උත්සාහය ගන්නවා ඒ කර්මාන්ත ආරම්භ කරන්න වෙන අයට පවරා දීමට පෙර.
දෙවෙනි වටය ගරු රුවන් විජේවීර මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා ආන්
රුවන් විජේවීර කරු මන්ත්‍රීතුමා වෙනුවෙන් පරිසර අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්නය අහනවා.
සභාගත කරන කතානායකතුමනි,
ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
පිළිතුරු සභාගත කරනවා. පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය ගරු ආර්ථික සංවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, බොහොමත්ම ස්තුතියි. මෙම ලීම සිදු කරන්නේ විශේෂයෙන් 2025 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ දැනට කාරක සභා විවාදයට බඳුන් කොට ඇත. තවද අද පැවති ආදායම් බදු ජනතාවට වඩාත් හිතකර පරිදි සංශෝධනය කිරීම පිණිස 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම් පතද 2025-2021 වෙනි දින ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇති අතර 2025-3 පළවෙනි දින පාර්ලිමේන්තුවේ පළවෙනි වර කියවීම සිදු කොට ඇත. විදේශගත ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණය කරනු ලබන මුදල් වලින් කිසිදු ආදායම් බද්දක් ආය නොකරන බවට පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය ප්‍රකාශ මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබියදී 2025 මාර්තු 2 ඉරිදා සති අග අරුණ නැමැති පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලයේ ලෙස සාලිය කුමාර ගුණසේකර නැමැත්තා විසින් විදේශ ශ්‍රමිකයන්ටත් 15% බද්දක් යනුවෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාගේ කීර්ති නාමයට හානිකර මෙන්ම මා ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරනු ලබන සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයේ පුවතක් පළකොට ඇත. මේ හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනයක් වන අතරම විදේශගත ශ්‍රමිකයන්ට සිය ආදායම් නීත්‍යානුකූල ආකාරයෙන් ප්‍රේෂණය කිරීම අධෛර්යයට පත්කිරීමටත් නීති විරෝධී ක්‍රම ප්‍රවර්ධනයටත් ජනතාව කුපිත කිරීමටත් රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමටත් උත්සාහ කර ඇති බව මාගේ නිරීක්ෂණයයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන මෙම පුවත පළ කිරීමට අදාළ සියලු දෙනා කඩිනමින් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.